මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံတိ ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံတိ සංඝං සරණං ගච්ඡාමි, တတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි, တတိယံတိ ධම්මං සරණං ගච්ඡාමි, တတိယံတိ සංඝං සරණං ගච්ඡාමි, සරණගමනං සම්පූර්ණං. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසුමිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සිසරණේන සද්ධින්නා ජීවත්තනක සීලං ධම්මං සාධිකං සුරක්ෂිතං සත්තා අප්‍රමාදේන සම්පාදේ ධම්මං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. යාමේ වා යදි වාරණී, නීමේ වා යදි වාත්ථලේ, යන්තරහන්තෝ විහෙරන්ති, සංඝෝ නිරාමනීය සංඝි. සජහවත් පින්තුනි, අද දුරුසු පුර පසළොස්වක පොහේ දවසයි. මේ සැරේ දුරුසු පොහේදීනේ විශේෂයක් තියක් තිබෙන බව මේ පින්තුන් දන්නවා. අවුරුද්දට ආරම්භයක් ජනවාරි පළමුවනි දාතම හරියටම පොයේ දවසක් විදිහට තිබෙනවා. අවුරුද්ද වශයෙන් බලනකොටත් මේක 1999 සත වර්ෂයක් අවසන් කරන අවුරුද්දයි. සීපාතකින්ම කල්පනා කළ බලනකොට මේක තීරණාත්මක වර්ෂයක් හැටියට අපිට සැලකන්න පුළුවන්. සත වර්ෂයක අවසානය වශයෙන් බැලුවත් ඒ වගේම අපේ ජීවිතවලට බලපාන මේක පරිහානිකර බලවේග ගැන හිතලා බැලුවත් මේක එක්තරා විදිහක තීරණාත්මක වර්ෂයක්. මොකද මේක පිටියේ විද්‍යාව තාක්ෂණාදීන් දිනුනොත් මේ රටත් ලෝකයක් මනුෂ්‍යයාගේ මානසික වාතාවරණය ගැන හිතලා බලනකොට මානසික පරිසරය ගැන හිතලා බලනකොට මේක පිටියේ පරිහානිකර බලවේග ඉදිරිපත් වෙලා මනුෂ්‍ය වර්ගයාම පරිහානි ප්‍රපාතයක් කරා යන විදියක් කියලා හිතන්න පුළුවන්. සමාජයේ කතාවක් තිබෙනවා 99 වෙනි දේරණම කියලා. අන්න ඒ වගේ යටත් පිළිසෙන් මේ පින්වත් අධිෂ්ඨාන කරගන්න හොඳයි. අද වෙනි මේ වටිනා දවසක අපි මේ 99 වෙනිමත් දේරෙන්න ඕන කියලා මේ පරිහානි බලවේග වලින්. මේ සාමාන්‍යයෙන් අපේ ලෝකයා සාමාන්‍ය ලෝක සත්ත්වයා තම තමන්ගේ ආරක්ෂාව යහපත ජීවිතයේ අහසින් ගෙන යාම ගැන හිතලා බලනකොට පරිසරය ගැන බොහොම සැලකල බලන බව පේනවා. දැන් විශේෂයෙන්ම මේ යුගයේ පරිසරය ගැන ලොකු අවදි බවක් තිබෙන බවම පැත්තෙන් මහන්ත ලැබෙනවා. පරිසරය දූෂණය වීම වැළැක්වීම පරිසරය ආරක්ෂා කර ගැනීම කියන විතර දෙවිලේ සමාජයේ කතා කරනවා වෙනවා. නමුත් මේ බොහෝ දෙනා කතා කරන්නේ කායික පරිසරය ගැනයි. මේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා උපකාර වෙන හැටියට දැන් ওই පරිසරය විද්‍යාව කියලා එකක් එහෙමත් කියන පරිසරය ඉංජිනේරි විද්‍යාව ආදී වශයෙන් ඒ වගේ බොහොම හිත යොමු කරන්නේ දහකොළ භූමි ලක්ෂණ කායික සාමාන්‍ය වාතාවරණ ආදී කාරණා ගැනයි. නමුත් බුදු පියාණන් වහන්සේ මේ පරිසර විද්‍යාවට පරිසරය විද්‍යාවට අමුතු සංකල්පයක් ඉදිරිපත් කළා. මානසික පරිසරය මානසික වාතාවරණය අන්නේ කාරණේ තමයි මේ තුන්කෙනේ විතර පුරුදු කරන ඒ මංගල සූත්‍රයේ විතර හදානා කරන මංගල සූත්‍රයේ සඳහන් වෙන පතිරූප දේශ වාසය කියලා. සුදුසු ප්‍රදේශයක වාසය කිරීම. සුදුසු ප්‍රදේශය මනින්නේ ඒ කාමිකින් කියන්න ඕන නැහැ. භූමි ලක්ෂණ ආදී ගැන අමුතුවෙන් මේ සාමාන්‍ය ලෝකයාට ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් කාරණා. නමුත් මෙතන බුදු පියාණන් වහන්සේ පතිරූප දේශ වාසය කියලා කිව්වේ මානසික වාතාවරණය, දහනි වාතාවරණයක්, දහනි සිතුම් පෙතුම් පැවැත්වීමට සිදු පරිසරයක් තමයි මනුෂ්‍ය වාසයට සිදු හැටියට බුදු පියාණන් වහන්සේ මංගල සූත්‍රයේ දක්වා වදාළේ. අන්න ඒ විදිහට දැන් අපි මේ මාතෘකා කළ ගාථාවෙත් බුදු පියාණන් වහන්සේ මෙන්න මේ පරිසර විද්‍යාව පිළිබඳ වැදගත් සංකල්පයක් ඉදිරිපත් කරනවා. යම්කිසි භූමියක් ප්‍රමණීය වෙන්නේ කොහොමද කියන එක. මේක අපි බෞද්ධ අපි කවුරුත් හිතේදන්ට සිදුසු දෙයක් හිතේදීමට සිදුහු කාරණයක්. මොකද මානසික වාතාවරණය වශයෙන් බලනකොට මේකුත් විදියේ විසම බලවේග විස දූම ගලාගෙන එන විදියක්. අන්නේ බඳු අවස්ථාවක මේ මානසික පරිසරය ගැන බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ ගාථාවක කොට අපි හිතේදී යුතු මේ වගේ තීරණාත්මක දවසක මේ ගාථාව දේශනා කරන්නට යෙදුණු ඒ සිද්ධිය ඒ කතා ප්‍රවෘත්තිය නිදාන කතාව බොහොම ආදර්ශවත් එකක්. මේ පින්නකින් කවුරුත් දන්නවා මේ අනුරක්ෂාවක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒ සෛදී වුණා සෛදී වෙලා ඉවර වෙලා තමන්ගේ සහෝදරියන් කිදෙනෙක් ශාලා උපචාලා සිසු උපචාලා කියන සහෝදරියන් කිදෙනෙකුත් ශාසනයට ඒ ශාසන ප්‍රවිද්ද ලබා දුන්නා ඒ අයටත්. ඊළඟට ඡන්ද උපසේන කියලා තව සහෝදර දෙන්නෙකුත් ග්‍රහණ කළා. පෞලි අන්තිමට ඉතිරි වුණේ රේරත කියන ඒ කුඩා දරුවා විතරයි. එතකොට මේ මව්ගණිය මේ නිස්සාරජීවක පෞලක් මව්ගණිය කල්පනා කරන මේ උපතිස්ස මහණ වෙලා සමන් මහණ වුණ පමණක් නෙවෙයි මේ දూరు තුන් දෙනාත් මහණ කරගත්තා. පුතුන් දෙන්නෙකුත් මහණ කරගත්තා. දැන් ඉතිරි වෙලා ඉන්නේ රේරත විතරයි. මේ දරුවාත් මහණ කරගත්තොත් එහෙම මේ කුල වංශය විනාශ වෙනවා. ධනයත් රාජසන්තක වෙනවා. ධනෙ නැති වෙලා යනවා කියලා කල්පනා කරලා අදිසාර කරගත්ත කොහොම හරි ලදරු වයසේදීම ගෘහ බන්ධනයෙන් ඒ කියන්නේ විවාහ බන්ධනයෙන් තුන් බඳල ගන්න ඕන කියලා. මේ කාරණේ ඉන්දියෙන් මම දැනගත්තා වගේ මේ මහා ප්‍රාඥ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සංඝයා වහන්සේලාට කල්පදාම ආඥාවක් වගේ යන විදිමක් වගේ නිතිත් කළා. යම් කිසි අවස්ථාවක මේ රේවත ආවත් එහෙම සැලකීමේ අදහසින් ආයි මව්පියන් ගෙන් අහන්න බලන්න කරදර වෙන්න ඕනේ නැහැ. එක පාටම පැවිදි කරන්න. ඒ මිත්‍යා දිටික මෞතියන්ගෙන් අහලා වැඩක් නැහැ. මම තමයි ඒ දරුවගේ තාත්තා අම්මා කියලා ඒ විදිහට සංඝයා වහන්සේලාට එක්තරා අනුමත දැනීමක් ලැබලා තිබුණා. ඔය අතරේ අර මම දැනුනේ මේ හත් අවුරුදු ළමයා හත් අවුරුදු කුඩා දරුවා ඒ විවාහයක් යෝජනාවක් කරගත්තා. මේ තුනකින් හොඳට දන්නවා මේ අද දක්වාම ඉන්දියාවේ ඒ ළමා විවාහ කියන එක බොහොම අනුතර සිද්ධ වෙන දෙයක්. සංහත් අවුරුදු දරුවාගෙන් මේ සමාන වයස් සමාන කුල දරියක් පිළිබඳව ඒ සංසුන් කරගෙන ඒ දවසක් නියම කරගෙන මේ දරුවා මඟුල් ලැබීමේ සරසලා අරගෙන ගියා විවාහ මඟුලට. විවාහ මංගල අවස්ථාවේදී ඒ කටයුතු වල එක කොටසක් හැටියට ඒ ආශිර්වාද ආදිය කරනවා අවස්ථාවේදී ඒ නෑයන් අර මනමාලිත අර කුඩා මනමාලිත ආශිර්වාද කරනවා. මේ නිත්තනිය වගේ නිත්තනියගේ අද්දකීම් සම්භාරයම ලබා ගනිත්වා. ඒ වගේම නිත්තනිය වගේම දීර්ඝායස වේවා කියලා දීර්ඝ කාලයක් ඉවත් වේවා කියලා. එතකොට මේ රේවත කුමාරයා රේවත ළමයා අහනවා කවුද මේ කියන නිත්තනිය කියලා. එතකොට අනයන් පෙන්වනවා අයිතේ මෙහද්ද ඔය ඉන්නේ අවුරුදු 120ක් විතර වයසෙච්ච හොඳටම ජරාවෙන් දුබල වෙච්ච එහෙම නැත්නම් මේ ඇඟ සැලී වැටුණු කෙස් ගැහුණු වක ගැහුණු අර වහලක පරාල වගේ වක ගැහුණු ඔය ඉන්න අම්මන්ටි කියන්නේ නැද්ද ඔන්න තමයි නිත්තනිය කියලා. එතකොට මේ අහනවා මේ දරුවා දැන් මේ ඉන්න මගේ මේ මනාලියක් මේ වගේ එයිද අනාගතේ. ඔය දරුවා මේ ඔය වගේම වයසක හිටියොත් ඔහොම වෙනවා. එතකොට ඔන්න කල්පනා කළා මේ දරුවා මේ කාරණේ දැනගෙන තමයි මගේ අයියා උපතිස්ස පහදුවේ නැත්තේ. දැන් ඉතින් අදම පණිලා යන්න ඕන කියලා අධිෂ්ඨාන කරගත්තා. ඉතින් මංගල උත්සවයෙන් පස්සේ මේ පිරිස අර මේ ළමා මනාල ජෝඩිය එක සත්‍යයට නම් වෙලා ඒ සලාවක් මදින් එකගෙන එනවා ඒ ආපසු ගෙදරට. ඒ කන්දලගෙන එන අතරේ මේ දරුවා කියනවා මේ සලාව නැද හරියදී මට මේ ශරීර කෘත්‍ය කරන්න ඕනේ කියන වැසිකිලි අවශ්‍යතාවක් තියෙනවා කියලා රටෙන් දැක්කා. එහලා පන්තිරත් ළඟ පිට වෙලාවක් නැති වෙන ඉඳලා ඉල්ලා ආයි නංගා. ආයි ටික දුරක් ගිහිල්ලා ආයි ඒ විදිහටම අසනීප බවක් හංගවලා ඒ විදිහට සීරසරක් කළා. මම හිතුවා මේ මොකක් හරි අජීර්ණ රෝගයක් වගේ දෙයක් වෙන්නේ නැති කියලා. ඒ ගැන වැඩිය හිතුවේ කලබලෙන්නේ නැහැ. රටෙන් දැකීම පිළිබඳව ඊළඟ පිට වෙලාවක් ගියාට පස්සේ මේ දරුව කියනවා මේ මන ආල දරුව කියනවා ඔය කට්ටිය ඉක්මනින් රස්සය අරගෙන යන්න මම පස්සෙන් එන්නම් කියලා. ඒගොල්ලෝ රටට යන්න ආරලා මේ දරුවා කලේ මොකද අර පඳුරක් පැත්තට යන්න වගේ අඟවල ඊළඟට විහාරේ දුවලා ගිහිල්ලා ඒ සිද්දු ආරණ්‍යයකට අර කිෂ්ණමක් විතර සංඝාවාන් කියලා වාසික ආරණ්‍යයකට දුවගෙන ගිහිල්ලා සාමින සාමින මාව පැවිදි කරන්න කියලා කිව්වා. අපි කොහොමද ඒ දරුවා පැවිදි කරන්නේ අපි දන්නේ කොහොමද රජේ දරුවෙක්ද මේ අමාත්‍ය පුත්‍රයෙක්ද කියලා ඔය තරම් මේ වස්ත්‍ර ආභරණ වලින් සැරසිලා ඉන්න කියලා කිව්වහම එයි මම අඳුරන්නේ නැද්ද? මම තමයි උපතිස්සගේ මල්ලි. එතකොට අහනවා කවුද උපතිස්ස කියන්නේ? මේ එතකොට මේ දරුවා කියනවා මේ සාමිවහන්සේලා අපේ අයියාට කියන්නේ සාරිපුත්‍ර කියලා. ඒකයි මේ උපතිස්ස කියන නම දන්නේ නැත්තේ. මම උපතිස්සගේ බාලමල්ලි කියලා කිව්වා. එතකොට මේ සංඝයා වහන්සේලා ප්‍රකාශ කරනවා එහෙමනම් එන්න පැවිදි කරන්න මේ අපිට දැනටම අනුදැනවා දාරලා තිබෙනවා ඒ සාමිවහන්සේ කියලා අර මඟුලඟුන් ඉවත් කරලා හිස බූ දාලා පැවිදි කළා. පැවිදි කළා පණිවිඩයේ සාරිපුත්‍ර සාමිවහන්සේට මේ කාරණේ ගැන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ කාරණේ අහලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අවසර ඉල්ලනවා. මෙන්න මෙහෙම රේත සෛදි කරා කියලා ආරංචියක් ලැබෙනවා. මාත් ගිහිල්ලා ඒකත් ගිහිල්ලා බලලා එන්න ඕන කියලා. බුදුපියාණන් වහන්සේ අදාලා කලබල වෙන්න එපා සාරිපුත්‍ර ටිකක් ඉන්න කියලා. තවත් දවස් කීයක් ගියාට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ආයි බුදුපියාණන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා. බුදුපියාණන් වහන්සේ ඒ වරක් ප්‍රකාශ කළා නෑ අපිත් යන්න ඉන්නේ ධම්ම යන්න ඕනේ නෑ කියලා. මේ විදිහට පරක්කු කරන අතරේ අර හේවත ඒ පොඩි සාමිදිරුවත් මොකද කළේ කල්පනා කළා දැන් මම මෙතන හිටියත් නෑ මේ මාස යාගෙන ඇවිල්ලා අදගෙන යනවා ඒක නිසා සංල යන්න ඕන කියලා ඒ කියන්නේ කොසින් මතන්ල යන්න මෙතන ඈත ප්‍රදේශයකට යන්න ඕන කියලා සාරිකාවේ වැඩම කළා. ඒ සමතහන් අරගෙන රහත් භාවයේ දක්වාම අර සාමින් වහන්සේලාගෙන් සමතහන් ලබාගෙන සාරිකාවේ වැඩම කළා යදුන් ගණන් නැවත සිහිරි වනයකට සිහිරි වනයකට වැඩම කළා. වැඩම කළා ඒ වස් කාලය ඒ වනයේ ගත කළා. ඒ වස්තුන් මාසය තුළම මේ කුඩා ශාමණේරයන් වහන්සේ සීසිරි පිළියාපත් මහරහත් භාවයට මහා ඉරුදේ බලහිනත් ඇති මහරහත් භාවයට පත් වුණා. ඒ අතීත පුණ්‍ය ශක්තිය ඒ තරමයි. ඒකට මේ අපේ ඔන්න වස්තාලේ ඉගුණාට පස්සේ නැවත සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේ ළඟට වැඩම කරලා අවසර ඉල්ලනවා මේ රේවත දකින්න යන්න ඕන කියලා. ඒකට බුදු පියාණන් වහන්සේ බදාලා අපිත් වෙනවා කියලා පන්සිය නමක් සඳවාගෙන මේ රේවත පොඩි හාමුදුරුවෝ ඉන්න ඒ සිහිරි වනයේට යාමට සූදානම් වුණා. ඉතින් දුර ගියාට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කරනවා, ස්වාමීන් වහන්සේ මෙතන දැන් එක්තරා සංදිස්ථානයකට කියන්නේ පාර දෙපැත්තකට බෙදිලා යන කෙනකට බණිලා ආනන්ද ස්වාමීන් වහන්සේ වදාලා භාග්‍යවතුන් වහන්සේ මේ මෙතන මේ පැත්තට යන පාර දිග පාරක්. ඒ කියන්නේ මිනිස් පතේ නැදින් යන්නේ ධම්මියම් මදින් යන පාරක් කියන ඒක හැට වෙදින්. කෙටි පාරක් තියෙනවා, කොට පාරක් තියෙනවා, ඒක පැලේ නැදින් යන එක. සමර මාර්ගයෙන් වැඩම කරන්න කැමති කියලා. බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගන්න ආනන්ද මේ තිරස සීවලින් ඉන්නවාද කියලා. ඉතින් ඉන්නවා කියලා කිව්වා. ආ එහෙනම් සීවලින් ඉන්නවා නම් අපි කෙටි පාරෙන් යමු කියලා කිව්වා. මොකද ඒකේ අදහස මේ සීවලි කියන ස්වාමීන් වහන්සේ මේ විශේෂයෙන්ම ගීතින් නැතුන් අනිත් කවුරුම දැක්කත් සීවලි සාමතුරිය දන්නවා. ඒකට හේතුව මේ කින්නකින් දන්නවා. බොහෝ විට ගෙදරවල් වල ඉස්තරියම තියෙන්නේ සමාහෙට බුද්ධ රූපයක් වඩා වැඩි කෙනෙක් දෙන සීවලි ස්වාමීන් වහන්සේට. ඒකට හේතුවක් මේ කින්නකින් දන්නවා. එතකොට ඒ තරම් මේ ලාභින් අතර අග්‍රයි සීවලි ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේගේ පුණ්‍ය ඵලය මුදුන්පත් වෙන අවස්ථාවක්. මේ බුදු පියාණන් වහන්සේ යන කටයුත්තක්ම කරන්නේ ඒකට සුදුසු අවස්ථාව ඉදිරිපත් වෙනවාමයි. දැන් ඒ පින්ම තියෙන අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ඒ පින් ඵලයට ඉඩ දීලා අර සලා මාර්ගයෙන් මේ වැඩම කරන්න තීරණය කළා. ඒ යන අතරේ එතන සඳහන් වෙන්නේ දෙවි දේවතාවුන්ගෙන් ඒ දිව්‍යමය ආහාර පාන ආදියෙන් මේ සීවලි ස්වාමීන් වහන්සේට සංග්‍රහ කිරීම වශයෙන් ගෙන ආපු ඒ ආහාර පාන හැම එකකින්ම බුදු පියාණන් වහන්සේ ඇතුළු ඒ 500 නමක්ම එතන සහනය කළ තිනා. ඒ වගේම ඒ යෙදිනෙන් යෙදින ඒ ආරාම ආදිය ඒ දිව්‍යමය ඒ ඍති බලයෙන්ම සකස් කළා. උන්වහන්සේලාට පහසුවෙන් ගමන සැලසී බව සඳහන් වෙනවා. ඊළඟට ඒ අතරේ අර වේවත පොඩි ආමතුරුව ඒ රහතන් වහන්සේ එතන දැනගෙන මේ කාරණා කියලා බුදු පියාණන් වහන්සේ සංඝ පිරිසත් එක්ක වැඩම කරනවා කියලා ඒ සීරි වනේ අර විද්‍යත ඉරිදි බලයෙන්ම නැව්වා. බුදු පියාණන් වහන්සේටත් සංඝයා වහන්සේලාටත් අවශ්‍ය ඒ ආවාස ස්ථාන, පාත්‍ය ස්ථාන, දිවා ස්ථාන, ඊළඟ පිළි ආදී ඒවා නැව්වා. එන්න බුදු පියාණන් වහන්සේ ඒ ස්ථානයට වැඩම කළා. වැඩම කරන අතරේ එක්තරා මහලු බුද්ධන් වහන්සේලා දෙන්නේ කල්පනා කරනවා, දැන් මේ බුදු පියාණන් වහන්සේ මේ තැනකට ඇවිල්ලා තිනවා, මේ වගේ තැනකට මේ තැන හැම දේ හැම අංගයකින්ම සම්පූර්ණ තැන මේ උපහාමුදුරුවෝ ඉන්න මේ හාමුදුරුවෝ තමයි මේ ඔක්කොම ගොඩනැගිලි හදවලා තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ භාවනාවක් නෑ මෙතන. මේ ගොඩනැගිලි හදා නව කර්ම කරගෙන ඉන්න කෙනෙක් ළඟටයි මේ බුදු පියාණන් වහන්සේ වැඩම කළේ මේ සාරිපුත්‍ර හාමුදුරුවන්ගේ මල්ලි නිසා. මේක මේ අර මූණ බලලා වැඩ කරනවා වගේ පස්සද්ග්‍රාහී වැඩක් කියලා හිත දූෂිත කරගත්ත අර මහලු බිස්සෙන් වහන්සේලා දෙනම. බුදු පියාණන් වහන්සේට මේ කාරණයක් තේරුණා. ඉතින් ඊළඟට බුදු පියාණන් වහන්සේ මේ සේනාසනේ මේ කදිර වනේ සිහිරි වනේ මාසයක්ම වැඩ ඉඳලා ඊළඟට එතන පිටක් වෙන දවසේ එතන වැඩ ආපසු වැඩම කරන දවසේ අදිස්ථාන කළා අර මහලු බිස්සෙන් වහන්සේලා දෙනමට තමන්ගේ ඒ වතුර පාවිච්චින බබරාව ඊළඟට ඒ වගේම වහන් සංගල ඒ කියන්නේ පාවහන් සංගල ඒ විදිය දේවල් අමතක වේවා කියලා. එතකොට ඒවා ටික දුරක් ගියාට පස්සේ ඔන්න ඒ අමතක වුණු බව මතක් වෙලා ඒ බුදු පියාණන් වහන්සේ ඉර්ධිය ඉවත් කළාට පස්සේ විහාරයෙන් වැඩම කළාට පස්සේ ආපහු හැරිලා ආවා ඒව සොයාගන්න. ඒව සොයාගන්න එනකොට ඒ අතර කිව්වේ රේවත ස්වාමීන් වහන්සේ අර ඉර්ධිය ඉවත් කළා. දැන් බුදු පියාණන් වහන්සේ ඇතුළු සංඝයා වහන්සේලා වැඩම කළ නිසා අර ඉර්ධිය අතහැරියා. ඒ විදිහට හරියම අර්ථ නැවතත් වණයක්. හිිරිවණයක්. දැන් මේ මහලු බික්ෂුන් වහන්සේලාගෙනම තමන්ගේ ඒ බඩු සොයා ගන්න එනවා. එනකොට මොකක්වත් මේ අර ගොඩ නැගිලි. අන්තිමට කටි යනගෙන ඒ යට ඇවිදලා යන්තම් 10 දෙලලා තිබුණු තමන්ගේ බඩු ටික දැන් දැකලා ඒක අරගෙන ගියා. මොන ඔකයි ඉතින් සිද්ධි හැටියට තිබෙනවා. ඉතින් මේ සංඝයා වහන්සේලා පිරිසම නැවත ඒ කරත් මෙහෙර ගැනම කළාට පස්සේ කූර්වාරාමය කියලා කියන්නේ ඒ ඉසතා විසින් පණවන ලද ඒ සංඝාරාමය බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් පණවන ලද ඒ ආරාමයට වැඩම කළා. ඒ පසුන්ද උදේ මේ මහලු බිස්සුන් වහන්සේලා ගැන ඉසතාවගේ නිවසට වැඩම කළා. හඳ ගලන් දිගමට ඒ අවස්ථාව ඉසතාව මහෝපාචිකාව අහනවා කොහොමද ස්වාමීන් වහන්සේලා වැඩි අදර හිිරිවණයට කියලා. ඔව් කියලා කිව්වහම කොහොමද වනේ රමණීයද අපේ මොන රමණීයත්වයක්ද ඒක මේ තීරි කටු පිරිච්ච මේ තීරි දැස් පිරිච්ච වනේ ඒක කිසි රමණීයත්වයක් නැහැ කියලා. සෞතික වේලාවකින් තවත් තරුණ හාමුදුරු දෙනමක් ආවා සඳ ගැන දීමට. උන්වහන්සේලාගෙන කිනු උපාසිකාව ඇහුවා කොහොමද ඒ ස්ථානයට ගමන කළාද ඔව් කියලා කිව්වහම එතන කොහොමද රමණීයද කියලා. අපෝ ඒක ගැන කියන්න දෙයක් නැහැ. ඒක ඉරිදී නදී වගේ හරි පුදුම විදියට අලංකාර රමණීය තැනක් කියලා ඒ විශ්වවිද්‍යාලය ගැනම ප්‍රකාශ කළා. විසාකාල මහා ප්‍රාණික නැතියක් නිසා තේරුම් ගත්තා. මේ වෙන නැත්තේ එකත් එකතන අර ඉර්ධිය තියෙන අවස්ථාවේ දැකපු දර්ශනයක්, ඉර්ධිය ඉවත් කළාට පස්සේ දැකපු දර්ශනයක් අතර වෙනසක් මෙතන තියෙන්නේ. ඒක දැනගත්තට මොකද ඊළඟට බුදු පියාණන් වහන්සේ වැඩම කළාම දානය සඳහා බුදු පියාණන් වහන්සේ තේදන් පිළිගන්වල අවසානයේදී විසාකාව ප්‍රකාශ කරනවා. දැන් මෙන්න මේ විදිහ දෙයක් වුණා. මහලු භික්ෂුන් වහන්සේලා ගැනම ගෙනියන උහාන ඒ ස්ථානය කොහොමද කියලා මේ විදිහටයි කිව්වේ. අනිත් භික්ෂුන් වහන්සේලා ගැනම මේ විදිහට කිව්වා. මේක මොකද මෙහෙම කියලා බුදු පියාණන් වහන්සේගෙන් ඒකට හේතු වෙන්නේ කියලා. අන්න මේ අවස්ථාවේ තමයි බුදු පියාණන් වහන්සේ විසාකාව භූමිය කොයි විදිහකටත් වුණත් යම් තැනක රහතන් වහන්සේලා වාසය කරනවා නම් ඒ කියන්නේ භූමිය මෙතන මේ ධාතාවෙන් කියන්නේ දානේවා යදිවාරං. ඊළඟට මේ ධාතාව ප්‍රකාශ කළ බුදු පියාණන් වහන්සේ දානේවා යදිවාරං නින්නේවා යදිවා තලේ යත්තාරහන්තෝ විහරಂತಿ සංභූමි සාමනේ වියතං. ධනේ හෝ වේවා වනෙහි හෝ වේවා පහත් දිනක හෝ වේවා උස් දිනක හෝ වේවා යම් තැනක රහතන් වහන්සේලා වැඩවෙද්ද ඒ භූමිය රමණීයයි කියන එකයි ඒ ධාතාවෙන් කියන්නේ. මේ ධාතාව අහලම බොහෝ දෙනා ඒ මාර්ගඵල ආදී ඒ බුදු පියාණන් වහන්සේගේ දේශනාව අහලා ලැබූ බවත් සඳහන් වෙනවා. දැන් එතකොට මේ කථාන්තරයත් ධාතාවත් මේ තුනකින් දැන් දන්නවා. මේ තුලින් අපි යමක් අපේ මේ ජීවිතේට අපි මේ ප්‍රකාශ කළ තීරණාත්මක වර්ෂයට ආදර්ශ වශයෙන් ගත යුතු දේවල් මේවයින් මතු කරලා ගන්න එකයි දැන් අපිට තියෙන්නේ. පළමුවෙන්ම මේ කතාව ගැන අපි ටිකක් හිතල වේදලා බලමු. මේ කතාව තුල ඉතා පුදුම විදිහේ සාසනික හුරතලයක් තිබෙනවා. දැන් මේ හත් අවුරුදු කුඩා දරුවෙක් මේක එක විදිහක ලෞකික ජීවිතය ගැන බලනකොට විහිළු විදිහ දෙයක්. හත් අවුරුදු දරුවෙක් සාමාන්‍ය මේ දැලිපත් කිසන තරම් ඒ වයසේ දරුවන් දෙදෙනෙකු පිළිබඳ විවාහයක් ගැනයි මෙතන කියවෙන්නේ. මේ ලෝකය කොයි තරම් ලෝකය ගෙනියන්න ලෝකය වඩන්න උනන්දු වෙනවද, ඒක රැකගන්න උනන්දු වෙනවද, සංසාරය රැකගන්න උනන්දු වෙනවද කියන එක මේ සිද්ධියෙන් අපට පේනවා. ඉතින් අර හත් අවුරුදු දරුවා සරසලා මඟුල් නැදිමින් සරසලා එකගෙන ගිහිල්ලා අර විදිහේ නාට්‍යයක් වගේ දෙයක් කළා. නමුත් මේ දරුවායි වට රැවටුනේ නැහැ. අන්න එතන තියෙන නෙක්ඛම්ම සංකල්පයේ ශක්තිය මහ පුදුමයි. මේ හත් අවුරුදු දරුවට ඇත්ත වශයෙන්ම වයසින් බාල වුණාට මොකද මහා පඬිතුෙක් බව තේරෙනවා. අර ජරාව ගැන ඒ කියාපු සිද්ධිය නැර මිස්තන්ගේ දර්ශනයෙන්ම මහා ගැඹුරු අවබෝධයක් ආවා මේ සංසාරේ තත්ත්වය ගැන. ඒක නිසායි ඒ රේවත කුමාරයා අධිෂ්ඨාන කරගත්තේ මම ඉතින් පැනලා යන්න ඕන කියලා. දැන් පැනලා යනවා කියනකොට මේ කාලයේ නොයෙකුත් විදිය පැන යාම් තිබෙනවා. මේක විශේෂ පැන යාමක්. මේක මහ පුදුම විදිය පැන යාමක්. ඉතින් මේ බන්ධන වලට අසීමිත පැන යන ලෝකෙකුත් තිබෙනවා, සත්‍යකුත් තිබෙනවා, බන්ධන වලින් නිදන පැන යාමකුත් තියෙනවා. මේක බන්ධන වලින් නිදන පැන යාමක්. ඒ විදිහට උපාය කෞශල්‍යයෙන් මේ දරුවා අර වනේ නැදදී අර විදිහට කොහොම හරි මේකෙන් බේරිලා ගිහිල්ලා ඒ පරිද්ද ලබා ගත්තා. මේක හොඳ ආදර්ශයක් මේ සාසනික ජීවිතය ගත කරන අයට. මේ ලෝකයේ වටිනාකම් පිළිබඳව, ගැජයුම් පිළිබඳව ලෝකයා හිතන ආකාරයත් මේ ධර්මානුකූල බුදුරහතන් වහන්සේලා, උන්වහන්සේලාගේ මාර්ගයේ ගිය අයත් මේ ජීවිතය ගැන, ලෝකය ගැන හිතන ආකාරය මේ සිද්ධිය තුළින් පෙනෙනවා. ඒක ඉතාමත්ම වටිනා සාසනික හුරතලයක් කියලා කියන්න පුළුවන් මේ දරුවා කෙලෙ. මේන් අපිට ගත යුතු පාඩම් තියෙනවා. විශේෂයෙන්ම සංසාරයේ කියන එක අපි කලින් බොහෝ අවස්ථාවල් ප්‍රකාශ කරලා තිබෙනවා. මේ සංසාරයේ ඉගෙන ගන්න තියෙන පාඩම් තුනක් තියෙනවා. ඒත් වශයෙන් පංච තුනක් හැටියට කියලා කියන්න පුළුවන්. ආස්වාද, ආදීනව, නිස්සරණ කියලා. සාංසාරික සත්වයන් තුල තියෙන බුද්ධිමත්තම් තුනක්. ඒ ආස්වාද පක්ෂිය කියලා කියන පංචකාම සම්පත්තිය පිළිබඳ මේ ලෝකයා ඇඟඹුරු වෙන පැත්තයි. ඊළඟට මේකේ ආදීනව පැත්ත මතු කර ගැනීම ඔන්න අවදීනීමක්. මේවායේ මේ විදිහේ මේ යাদি දරා යাদি මරණ ආදී මේගේ දේවල් දොස් තියෙනවා කියලා එක දැකීම. මේ ආදීනව පක්ෂිය තීරණ ගැනීම බුද්ධිය සාංසාරික බුද්ධිය මුහු කුරාදී අවස්ථාවක් වෙනින් කරනවා. ඊළඟට ඒ නිදුලා ඊළඟට නිස්සරණ කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම සංසාරයෙන් මිදීම, සංසාර සත්‍යයෙන්, සංසාර වටවලල්ලෙන් විතර දෙන්නේ. ඒකත් කරගන්න පුළුවන් වුණා අරහත් අවුරුදු දරුවට. ඉතින් අන්නේ කියනවා මේ සාසනයේ තියෙන කේ සංදිත්තික අකාලික එහිපත්තික ආදී ගුණ මේ සත්‍ය කොයි තරම්ද කියතොත් තින් නැති අය. ඒ විදිහට කුඩා අවදීයේදී පවා, හත් අවුරුදු අවදීයේදී පවා වෙන අය වැලිපත් වෙන කාලයේදී මේ මුළු මහත් සංසාර දුක්ඛය කෙලවර කළා. ඒ ඉර්ධි ප්‍රාතිහාරය දක්වන්න තරම් ශක්තියක් ඇතිය මහා අරහත් භාවයට පත් වුණ බව ඒයින් අපට කියනවා මේ ධර්ම ශක්තිය. අන්න ඒකෝට නිවනට සිත නැඹුරු කරන්න හොඳම නිවන පිළිබඳ ඒ වටිනාකම් පිළිබඳව මතු කරගන්න, ඒවායේ වටිනාකම තේරුම් ගන්න මේක හොඳ කතාවක්. ඊළඟට අපි මේ ධාතාව ගැන හිතලා බලමු. අපි අර කලින් සඳහන් කළ ආකාරයට භූමියක් රමණීය වීම, එහෙම නැත්නම් ජීවත් වීමට හොඳ තැනක් වීම, යහපත් තැනක් වීම යන බුදු පියාණන් වහන්සේගේ දේශනාවේදී මේ සාමාන්‍ය ලෝකයා නොහිතන විදියටත් මතු කරගෙන තිබෙනවා බෑ. අපි කන්නේ සඳහන් කළ පතිරූප දේශ වාසෝ කියන වචනේ. පතිරූප දේශ වාසෝ කියලා කියන්නේ සුදුසු ප්‍රදේශයක වාසය කිරීමයි. මංගල සූත්‍රයේ මේ පතිරූප දේශ වාසය ගැන කියන්න කලින් මේ තුනතුන් දන්නවත් ඇති. ඒ ගාථාවට කලින් සඳහන් වෙනවා අසේවනාච බාලාණං පණ්ඩිතාණංච සේවනා පූජාත පූජනීයාණං. ඒතං මංගල මුත්තමන් කියලා මංගල කාරණා හැටියට. එතකොට බාලයන් මෝඩයන් බාලයන් කියන්නේ අර සාමාන්‍ය මේ ලෝකේ දැන් මේ කාලේ හැටියට නම් බාල කියන වචනේ කියනකොට මේ කුඩා දරුවන් සිහිපත් වෙන්නේ. තමයි ධර්මානුකූල බාල කියන වචනේ යොදලා තිබෙන්නේ මෝඩයටත්. මෝඩයා කියන තැන තමයි බාල කියන වචනේ බොහෝ විට යොදලා තිබෙන්නේ. ඉතින් මෙතන මේ අසේවනාච බාලාණන් කියන්නේ එහෙම කිව්වොත් අර පොඩි දරුවෝ ජීවත් ගෙදරවල් වල දරුවෝ තියාගන්නත් බැරි වෙනවා. එහෙම එකක් නෙවෙයි මෙතන කියන්නේ. මෝඩයින් ඇසුරු කිරීම මොස අසේවනාච බාලාණ මෝඩයින් ඇසුරු නොකිරීමයි මෙතන එක මංගල කාරණයක් හැටියට දක්වලා තිබෙනවා. අඥාන පුද්ගලයන් මෝඩ පුද්ගලයන් ඇසුරු නොකිරීම ඒ අය ආශ්‍රයට ගිහිල්ලා තමනු පිරිහෙන නිසා අසේවනාච බාලාණ එකම මංගල කාරණයක්. ඊළඟට පණ්ඩිතානන්ත සේවනා. ඊළඟට ඇසුරු කළ යුතු පණ්ඩිතයන්. ඊළඟට පූජාත පූජනීයාණ. සිදුවෙත්තන් සිදුවීම. මෙන්න මේ කාරණා තුනම ඉසු වෙන දිහම තමයි පතිරූප දේශ වාසය. සුදුසුදිම කියලා කියන්නේ. ඒ කියන්නේ බුදුරහතන් වහන්සේලා සංඝයා වහන්සේලා වැඩ වසන ප්‍රදේශයක් වෙනකොට ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය තිබෙනවා. අර කියාපු අර කාරණා තුනම සම්පූර්ණ වෙනවා. අන්න ඒ විදිහට මෙතන කියවුව මේ කුඩා සාමණේරයන් වහන්සේ හැටියට පෙනුන නමුත් මහරහතන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ වාසය කිරීම තුලිනුත් අරක පතිරූප දේශයක් වුණා. සුදුසු ප්‍රදේශයක් වුණා. ඉතින් අර සංඝයා වහන්සේලාට අනිකුත් ඒ පහසුකම් කිසේ එකක්. ඒ කතු සහිත කිහිරි වනයක් පව රහතන් වහන්සේ කෙනෙක් වාසය කරනකොට රමණීය වෙන බවයි එතන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ. ඉතින් එතන වැඩගත් කාරණයක් තිබෙනවා. විශේෂයෙන්ම රහතන් වහන්සේ කෙනෙක්ගේ වැඩ වාසය කිරීමෙන් මේක ඒ තරම් භූමිය රමණීය වීමට හේතුව මේ පින්නතුන් දන්නවා. දැන් සුද්ධ භූමි, බුද්ධ භූමි, සුද්ධ භූමි කියලා තිබෙනවා. බුද්ධ භූමි බුදු පියාණන් වහන්සේ ස්පර්ශ කිරීමෙන් ඊළඟට උන්වහන්සේ විශේෂයෙන්ම ඒ අරහත්ඵල සමාධියට සම්බැඳිලා වාසිකල ස්ථාන ඒවා සුද්ධ භූමි වුණා, බුද්ධ භූමි වුණා. බුදු පියාණන් වහන්සේ වැඩ සිටි තැන ඉන්දියාවේ මේ රටේ පවා දැන් සලොස් මස් ස්ථාන ආදී තැන්වලදී බුදු පියාණන් වහන්සේ විශේෂයෙන්ම වැඩම කළා. ඵල සමෝතින් වැඩ සිටි ඒ ස්ථාන අනාගතයේ චෛත්‍ය බවට පත් වෙලා රමණීය ස්ථාන බවට පත් වෙන නිසා විශාල 100,000 ගණන් ජනයා ඇදීමට ආකර්ෂණ ශක්තියක් ඒ භූමියට දීමටයි බුදු පියාණන් වහන්සේ ඵල සමෝතින් වැඩ සිටියේ. ඒකට යහපත් ඵල සමාපත්තිය ඇති ඒ භූමියට දෙන ශක්තිය සාමාන්‍යයෙන් වර්ෂ ගණනින් කියන්න බෑ. සමහරවිට බුද්ධාන්තර තරම් කාලයක් වල ඒවා පවතිනවා. ඉතින් ඒක තමයි හැම බුදුවරුම ඒ දඹදිව මධ්‍ය දේශයේ උපදිනවා කියලා හැම කියන්නේ. ඒ භූමියේ තිබෙන ශක්තිය බුදුම ශක්තියක් එක තියෙනවා යා ඒ ලෝකෝත්තර සමාධිය. ඉතින් අපිට පේනවා මේ භූමිය ක්‍රමණය වීම පිළිබඳ ඉහළම සංකල්පය තමයි. ඉහළම සංකල්පය තමයි අරහත් ඵල සමාධිය. අරහත් ඵල සමාධියෙන් කෙනෙක් වැඩහිම නිසා ඒ භූමියට විශාල ආකර්ෂණ ශක්තියක් එක තියෙනවා. ඒ වගේම ආර්තියාපුවර නිවීමේ ඒක නිවීම පිළිබඳ සමාධිය. ඒ නිවීමේ සමාධිය තුළින් මහා සැනසීමක් තිලක් ඒ ප්‍රදේශයට ගෙනියනවා. අද පවා මේ තුමින් දන්නවා අනුරාධපුරයේ මිහින්තලේ ආදි ස්ථානවලදීත් ඒවා ඒ උෂ්ණ ඒ නියම් කාලයකදී පුදුම විදිහට සිසිලසක් දැනෙන අන්නේ කියපු ඒ සුද්ධ භූමි තත්ත්වය ඒවාට ලැබිලා තිබෙන නිසා. එතකොට ඒ මත්තමින් කල්පනා කරලා බැලුවා බුදු පියාණන් වහන්සේ මෙතන ප්‍රකාශ කළ තිබෙනේ අර ලෝකෝත්තර ගුණ ධර්ම තුලින් පරිසරයක් සකස් වෙන ආකාරය, රමණීය වන ආකාරය, මනුෂ්‍ය ජීවිතයට මෙතන අපි සාමාන්‍ය පරිසරය කියලා කියනකොට කායික පරිසරය ගැන විතරයි හිතන්නේ. කායික සෞඛ්‍ය ගැන විතරයි හිතන්නේ. නමුත් මෙතන මානසික සෞඛ්‍ය ප්‍රධානයි. කායික සෞඛ්‍ය කොයි තරම් තිබුණත් මානසික සෞඛ්‍යයට ගැලපෙන විදිය පරිසරයක් නැත්නම් එතනින් වැඩක් නැහැ. එතන මනුෂ්‍යකට නෙවෙයි එතන පිළිගන්නුට හොඳ. දැන් අපි හිතමු පරිසරයේ ඉංජිනේරු විද්‍යාවට අනුව හොඳට හොඳ භූමියක් තෝරාගෙන ඊළඟට හොඳ රමණීය පරිසරයක යක්කොලන් ආදී වලින් ඒ පරිසරයක මවාගෙන තවත් ඕනනම් ඒ හොඳ ගෘහ නිර්මාණ ඉහළම ගෘහ නිර්මාණ ශිල්පයට අනුව හොඳ නිවසක් හදාගෙන කෙනෙක් හොඳ ජීවිතයක් යහපින් ගත කරන්න උත්සාහ කරා ඉඳාගත්තා කියලා අදිස්ථාන කරගත්තා කියලා. නමුත් ඒ අවට තියෙන්නේ දිනපතාම මසක මරණ සතුන්ගේ ලේ වලින් සෙත් වෙන දිමස් නම් ඊළඟට හොර පිපොළ වලින් දහන තැනක් නම් ඊළඟට දුරාචාරයෙන් අඳුරු වෙච්ච තැනක් නම් සුරාපානයෙන් දඬ ගහන තැනක් නම් එබඳු තැන්වල ඒක නියම පරිසරයක් හොඳ පරිසරයක් හැදේ සලකන්නේ නැහැ. අර කොයිතරම් ලොකු බංගලාවක් හදාගත්තත් ඒ තැනත්ට යහතින් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ. මොකද ඒක එතන මානසික වාතාවරණයක් නැහැ. ඒකට ගැළපෙන මානසික වාතාවරණයක් නැහැ. එහෙම නැතු අපි හිතමු සාමාන්‍යයෙන් සිද්ධන්නේ නැති විදියෙ සිත්කල් ස්වභාවයක් නැති බිමක පොඩි සල්පතක් හදාගෙන දුප්පත් කෙනෙක් ඉන්නවා. අවසතිය දෙනවාට කියාපු අපි කලින් කියාපු අර සියලුම මානසික හොඳ මානසික වාතාවරණ. ඒ සංසිවිදායකව නීනේ සුවෙන් ජීවත් වෙනවා. සනසින්ෙන් ජීවත් වෙනවා. ඔන්න ඔබ ගැන මේ නිබන්ධනයේ තීරණාත්මක වර්ෂයක විශේෂයෙන්ම මේ පින්නතුන් හිතේ ඇති වෙනවා. මක්නිසාද? නොයෙකුත් විදිය නිසජිතු බලවේග, නිසජිතු විස දූන. දැන් සාමාන්‍ය පරිසරය ගැන කියනකොට ඔය විද්‍යාවන් නිසා, විද්‍යාත්මක දියුණුව නිසා ලෝකයාට ඇතිවෙච්ච විස දූම ආදිය ගැන බොහොම දෙනෙක් කතා කරනවා. නමුත් තව අපිට නොපෙනෙන විස දූම රාශියක් එනවා. අර නිසජිතු ඒ සංකල්ප තුළින් නිසජිතු කටු තියෙන හැම තැනම ඊළඟට නිසජිතු විස දූම ඔවයින් ආරක්ෂා වෙන උත්සාහවත් වෙන්න ඕන. එමෙත්නම් ජීවිතය මනුෂ්‍ය ජීවිතයක් නෙවෙයි අන්තිමට දන්නේම නැතුව තිරිසන් ප්‍රේත යක්ෂ ජීවිතවලට පරිවර්තනය වෙනවා. අර ලොකු බංගලාවක අර විදිය සුඛෝභෝගි බංගලාවක හොඳ භූමි ලක්ෂණ ඇති තැනක ලක්ෂණට ජීවත් වුණාට මොකද ඇතුළත පරිහානියකට පත් වෙනවා. අන්න මේ කාරණේ අපිට එතකොට මේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ මේ රමණීය ඒ භූමිය පිළිබඳ විස්තරය තුළින් අපට තේරුම් ගන්න පුළුවන්. ඊළඟට ඒ වගේම තමයි මම ඉදින් තාජීවිතය මේ ඉහළම මට්ටමින් අපි කිව්වොත් පෙරහතන් වහන්සේලා පිළිබඳ තත්ත්වය. ඊට මෙහායින් අපි කල්පනා කරලා බලනවා නම් සාමාන්‍යයෙන් සිල්වතුන් සිල්වත් ජීවිතයක් ගත කරන අය අපට ඉන්නවා නම් දැන් මේ විදිහට දැන් මේ අවස්ථාවේ ආජීවස්තංග සීලය සමාදන් වුණා මේ සිල්වතුන්. ඒ වගේම දාන සීල භාවනා ආදී කුසල් දහම් වලට නිතර සිත යොමු කරලා යහපත් ජීවිතයකින් යන සත්පුරුෂයන් වාසය කරන ස්ථානයක් බඳු ස්ථානයක ඒ තමන්ගේ ආපදාවකට හදිසියකට කල්යාණ මිත්‍ර ආශ්‍රය වශයෙන් එහෙම නැත්නම් අත්දැවුවට පවා කෙනෙක් ලබා ගන්න පුළුවන්. ඒ ගුණ ධර්ම ඒ වගේම ඔවුන්ගේ ගුණ ධර්මානුව බලලා ආදර්ශවත් ජීවිත අනුව බලලා තමන්ගේ ජීවිතයත් හදගස්වා ගන්න පුළුවන්. අන්න ඒ විදිහේ ඒ මානසික පරිසරයක් ඇති කරගත්තොත් ඒ තැනත්තාට ජීවිතය වාසනාවන්ත කරගන්න පුළුවන්. ඒ වගේම දැන් අපි මෙතන සඳහන් කළ අර මංගල කාරණා ගැන කතා කරනකොට පති රූප දේශ වාසය ගැන ඒ වගේම තවත් මංගල කාරණා කීපයක් සඳහන් කළා කියන ඒකම උබ්බේකකත පුඤ්ඤතා අත්ථ සම්මා පණිදි කියලා. පතිරූප දේශ වාසී කියලා කියන අර විදිය හොඳ ස්ථානයක් ලබා ගත්තා නම් කෙනෙක්. ඒ තාත්ත අතුල උබ්බේකකත පුඤ්ඤතා කියලා කියන්නේ පෙර කරන ලද පින් නැති බව. පෙර කරන ලද පින් නැති බවක් නැති බවක් මේ පින්තුන්ට කාටවත් දැනගන්න බෑ. නමුත් අපි මේ දීර්ඝ සංසාරයේ ඇවිල්ලා තියෙන සමිතර පව කරමිනුත් නෙවෙයි. සමිතර පිය කරමිනුත් නෙවෙයි. මේ තින් බව දෙක නිශ්චල යන්නේ. නමුත් මේ කොයි එක හෝ වේවා අපට මේ මතු කරගන්න පුළුවන් හැකියාවක් තිබෙනවා තින් හෝ පව හෝ අප කරන ජීවිතය අනුව. පවත පව එක තියෙනවා. තිනට තින එක තියෙනවා. පව කරන්නන්ට පව කාරණ එක තියෙනවා. තින් කරන්නන්ට තින් කරන්නන් එක තියෙනවා. ඒක බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ කියන ධාතු සෝසත්තා සංසන්දන්ති සමින්ති කියලා. ඒ ස්වභාවය අතිසක්තියෙන් එකට එකතු වෙන ස්වභාවයකින් තිබෙනවා. ඊළඟට ඒ වගේම පවත නැඳුරු වෙනකොට තව තවත් පවුකම්. අතීතයේ කරනකොට පවුකම් මේකට සහාය දෙනවා. මාය අදින්න වගේ. සිහින කරන තැනත්තා ඒක නිකන් ගඟේ උඩු අතර තියෙනවා වගේ අමාරු දෙයක් හිතට තේරෙන්න පුළුවන්. නමුත් සිහිනට පටන් ගත්තාම ඔන්න අර අතීතයේ සංගවිල තිබෙන පින්. අලියට තියෙන ගිනි තුපුරු වගේ ඒවා මතු කරගන්න පුළුවන්. අලියට තියෙන ගිනි තුපුරු වලින් පවා ගින්නක් දැල්ලා ගන්න නම් පිළින්න ඕන ටිකක්. ඒ වගේ විෂය ගායාමයක් උත්සාහයක් වීරියක් දරන්න ඕන පින්මත් කරගන්න. ඉතින් සුද්ධේසකත පුණ්‍යතා කියලා කියන මංගල කාරණයක් අත වශයෙන්ම ඒක අප කාතිලක් තිබෙනවා ඒකමත් කරගන්න ඕන. ඒක මංගලයක් වෙන්නේ ඒකමත් කරගත්තාමයි. පෙරකන්ලගේ පින් නැති බව. එතකොට ඒ කාරණයක් අර පතිරූප දේශ වාසය කියලා ඒ කියන ජීවිතෙන්ට හොඳ දැහැමි ජීවිතයකට සුදුසු වාතාවරණයක් පරිසරයක් සමන්ට ලැබුණා. ඊළඟට සමන් උනන්දු වෙන්න ඕනේ අන්නේ සමන්ගේ පින් ටිකමත් කරගන්න. අතීත පින් පුණ්‍ය ශක්තිය කිනුවන් කෙරෙහි ශ්‍රද්ධාව දාන සීල භාවනා ආදී කුසල් දහම් වලට යොමු වීමෙන් අර අතීත පුණ්‍ය ශක්තිය මතු කර ගන්න ඕන. සුද්ධේකකත පුණ්‍යතා. ඒ හැම එකක්ම කරන්නේ මොකටද? අත්ත සම්මා පණිවි කියන එකත් මංගල කාරණයක්. අත්ත සම්මා පණිවි කියලා කියන්නේ පින්තුනේ තමන්ගේ හිත හරියාකාර පිහිටුවා ගැනීම. දැන් මේ ගත කරන ජීවිතය අපි හිත හරියට පිහිටුවා ගත්තොත් නම් කොයිතරම් භයානක උපද්‍රව වලට භාජන වෙනවද? අපි එදිනදා ගන්න ජීවිත ජීවන පිළින් අපේ ජීවිත විනාශ වෙනින්ද පිළිනවා. ඒ හදිසි කෝපය, හදිසි හැඟීම් ආදියට ඒ ඉඳීම් වශයෙන් සීලාදී ගුණ ධර්ම කිසියකින් පාලනය නොවෙනවා නම් අපි කොයි විදිහේ භයානක ප්‍රපාදයකට වැටෙනවද? දැන් අර පරිහානි ප්‍රපාදයක් කියලා කිව්වේ ඒකයි. මේ මානසික වාතාවරණය අනුව අර කියාපු විදිහට පෙරකල පින් මතු කර ගැනීම ගැන නෙවෙයි කවුරු කවුරු තුනන් දෙන්නේ අතීතයේ කරපු පව් මතු කරගෙන ඒෙන් පුළුවන් තරම් ආර්ථික ගොඩනගා ගන්නයි. විස්තර වැඩි වෙන මේ පින්නකින් තමයි කිව්වක් ගන්නවා. කවුරුත් ආර්ථික ගොඩනගා ගැනීම සඳහා ධාර්මික පීහෙලන විදියක් මේක. ඉතින් අතීතයේ කරන ලද පව්කම් පිටනවනම් මිනිමැරීම් හොරකම් කිරීම ආදිය පිළිබඳ දක්ෂතාවල් තිබෙනවා නම් සමනේ සුත්ත සීදු ආදිය පිළිබඳව මත්යන් දීන පානීය පිළිබඳව ඒ හැකියාවන් ඒ ශක්තිය ඒවා මත කරගන්න විදියක් ඒවාට සුකුල් ගැන විදියක් සුකුල් ලැබෙන විදියක් මේක කිව්වේ ආධාරකව ලැබෙන විදියක් අන්න බඳු විදියක් හැම දිනෙකම බලන්නේ අර අතීතයේ කර සෞතික මත කරගෙන මේ ජීවිතේ කාලා දීලා එහෙම නැත්නම් අවස්ථා වාසිනියා කරලා හෝ නියපරලෝ යාමයි නියපරලෝ කියලා කියන්නේ පරලෝ කිව්වහම එතන ප්‍රේත අය යක්ෂ ආදී සත්ත්වයට නිරය ඒ බඳු සංගලකම තමයි යන්නේ කොයි හැටිවෝදා මෙලොව ගැන පමණක් හිතන ඒ විදියට ප්‍රතිකලස්මක් අනුව පරිහානි ප්‍රපාතයක් කරා යන වේදයක් නිසා අන්න බඳු චින්තනයක් ලෝකයේ පවතින්නේ ඉතින් සමන් උත්සාහවත් වෙන නම් බෞද්ධයින් හැටියට නෙවෙයි කල්පනා කළා අර මිසදුතු බලයේ වේදිසුදුන් උවලින් ආරක්ෂා වෙලා සමන් සම්්‍යදෘෂ්ටිය හරි දැක්ම හඳ නරක හිංපව් කුසල් අකුසල් පිළිබඳ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ මාර්ගය ගැන හොඳ අවබෝධයක් ඇති කරගෙන බුදුවරුන් ලෝකයේ උපදින්නේ මොකටද ඒ අනන්ත කාලයක් මේ සංසාරයේ දුක් විඳින සත්‍යය කලමින්ම ඒ දුගති මාර්ගයෙන් මුදලා සුගති මාර්ගයට පැමිණ කරන්නේ ඊළඟට සමත්කමෙන් සෝවාන් මාර්ගඵලය ලබා දීමෙන් දුගති ඉහළට යන දොර වහනවා ඊළඟට ඊටත් එහාට ඒ දුක දිනු කර ලෝකෝත්තර පැත්තට දිනු කර අවසානයේ මුළු මහත් සංසාර දුක්ඛයෙන් මිදීමට මාර්ග හෙළි කරමනයි බුදු පියාණන් වහන්සේලා සාරා සංකල්ප ලක්ෂයක් දරමින් පුරන්නේ වෙන සමාජ විද්‍යාවක් ලෝකයට අමුතින් හඳුන්වා දෙන්නත් දේශපාලන විද්‍යාවක් හඳුන්වා දෙන්නවත් ආර්ථිකය පිළිබඳ අමුතු දර්ශනයක් ඉදිරිපත් කරන්නත් ඒකත් කොටවත් මේ බුදු කෙනෙක් ලෝකයට දෙන්නේ ඒවා අනියම් දේවල් ඒවා පිළිබඳව ඇතැම් දෙයක් බුද්ධ දේශනාවේ සිදෙන්න පුළුවන් සමිච්ඡේකණයේ හරය බුද්ධ දේශනාවේ හරය මේ මුළු මහත් සංසාර දුකෙන් මිදීම අත්විඳීමයි මනුෂ්‍ය ජීවිතයේ ප්‍රපරමාර්ථ නිශ්චිතයි එකයි නිතිති මානසික ජීවිතයේ අවුරුදු 100කටත් අඩු දැන් මේ කාලෙ හැටියට හිතනකොට අවුරුදු 70ක් 80ක් වෙනකොටම ඉවරයි ඔබන් දියේ ජීවිත කාලයක් අපි අපේ ඉගෙනීම කියලා කියන උපාධි ආදී කියන ඉලක්කයන් ඔස්සේ දුවනවා ඊළඟට ඒවා ලබා ගත්තට පස්සේ රැකී ආරක්ෂාවන් පිළිබඳ ඉලක්ක ඔස්සේ දුවනවා ඊළඟට ඒකත් කෙලවරක් නෑ මරණය දක්වාම අපි ධනෙ ඉපවීම ආදී පිළිබඳ නිරත වෙලා ඉඳලා අන්තිමට නිය ගියාට පස්සේ තමයි ඔන්න ඊළඟට ප්‍රේත ආදී තත්ත්වවලින් තමන් ඒවා ඒ යෙදිපාක විඳිනවා ඔන්න ඊදී යෙදියක් නිසා අපි සීතගෙන හරි නුවණින් කල්පනා කළා ලෝකයාට කල්යාණ මිත්‍ර ආශි ලබා දෙන්න පුළුවන් විදිය. ඒක පරමාර්ථය කරගෙන නෙවෙයි. තම තමන්ගේ ජීවිතය හැඩගස්වා ගැනීමයි මෙතන අර්ථ සම්මාපණිදි කියලා කියන්නේ. තමා හරි මාර්ගයේ පිහිටුවා ගැනීම. සමාගයේ සිට. සමාගයේ සිට හරියට පිහිටුවා ගන්නකොට අනිත් හරියත් හැඩගහනවා. මොකද මනෝපුබ්බංගම ධම්මා ආදී ඒ බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධාතයන් තේරෙනවා. සිත හැම එකටම ප්‍රධානයි. දැන් විද්‍යාව අනුව නම් මේ භෞතික විද්‍යාව අනුව නම් ද්‍රව්‍යයයි ප්‍රධානයි. නමුත් බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මනෝ පුබ්බංගම ධම්ම මනසයි ප්‍රධාන. මනසේ මනස මුල් කරගෙන මේ ද්‍රව්‍ය අපිට නොපෙනෙන මේ ද්‍රව්‍ය ලෝකයේ හැසිරෙන්නේ. ද්‍රව්‍ය ලෝකයේ ක්‍රියාත්මක වෙන්නේ මේ මනස මුල් කරගෙනයි. දැන් හඳට යනවා ආදී හැම දෙයක්ම කරන්නේ මේ හැම එකක්ම මේ අපි මේවා විද්‍යාවෙන් වර්ගීකරණයට තේරුම් කරන්නේ මේවා මේ ද්‍රව්‍යයේ බලවේගය කියලා. නමුත් මේ හිතේ බලවේගය. මේ හැම එකකටම පිටිපස්සෙන් තියෙන හිත අන්නේ මූලධර්මයේ මූලික කරගෙන තමයි බුදු පියාණන් වහන්සේ හිත හදා ගැනීම, හිත තනා ගැනීම, හිත පිරිසිදු කර ගැනීම, හිත ලෞකිකත්වයෙන් මුදලා ලෝකෝත්තරත්වයට පත් කර ගැනීම කියන ආදී ඒ පරමාර්ථයන් ලෝක බුදු පියාණන් වහන්සේ ලෝකයා හැමතැනදී එතකොට බෞද්ධින් කියලා කියන්නේ බෞද්ධය කියලා කියන්නේ අර කියාපු විදිහට මේ සිනුවන් සරණ ගිහිල්ලා පංචශීල සමාදන් වීම පිළිවඳ පාළි පාඨය දන්න කෙනා පමණක් නෙවෙයි. ඒ පමණකින් ඒ සම්්‍යග්දෘෂ්ටි සම්පූර්ණ වුණත් නෙවෙයි. සම්මාදිට්ඨියෙන් මේ තුනෙන් දන්නවා කුසලයක් හැටියට දක්වලා තිබෙනවා දුක්ඛිජ්ජ කම්ම කියලා. දෘෂ්ටිය ඍජු කරගැනීම. එතකොට මේ තුන් දහම් කුසල් දස කුසල් වලින් එකක් අවසානයෙන් දක්වන දුක්ඛිජ්ජ කම්ම කියලා. Tamange දෘෂ්ටිය ඍජු කරගැනීම. එතකොට දෘෂ්ටිය හරි දැනටම ඍජු නම් මේක ඍජු කරගන්න දෙයක් නැහැනේ. ඒක නිසා හිතන්න තියෙන්නේ අපේ මේ දෘෂ්ටිකාම ඍජු වෙලා නැහැ. ඇත්ත වශයෙන්ම ඒ තත්ත්වයට පත් වෙන්නේ සෝවාන් තත්ත්වය ලැබුවාම ලෝකෝත්තර වශයෙන් මේ බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාළ චතුරාර්ය සත්‍ය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලැබුණාම ඉතිනුත් දෘෂ්ටිය දෙලින් එන්නේ. එතකන් දෘෂ්ටිය කොයිකොයි ඒ අතර නැමිනවා. ඒ අතර නැමිනවා. ඒකට හේතුව මොකද? අන්න අර කලින් කියපු මිසදිතු බලවේග. ඒ මිසදිතු බලවේග නිසා තවත් මේකත් මේ ජීවිතය පිළිබඳව ඒ අනිකුත් සමාජයෙන් ලැබෙන බලපෑම් නිසා තමන්ගේ දෘෂ්ටිය අදගෙනවා. අදකුද රාශියක් තිබෙන දෘෂ්ටියක් බොහෝ බෞද්ධයන්ට තිබෙනවා. ඒකකොට තමන් උත්සාහවත් වෙන්න ඕන අර කියපු කුසල් ධර්මයේ හැටියට දෘෂ්ටිය ඍජු කරගන්න. ඒ දෘෂ්ටි ඍජු කරගන්න ප්‍රකාර වෙන්නේ අන්නර සමාධියේ හිත හරියාකාර පිහිටුවා ගැනීම. සීල සමාධි ප්‍රඥා කියලා කියනවා. සීලයෙන් තමන්ගේ පෞරතන හික්මවා ගන්නවා. ඒක පිළින් අර තිරිසන් ජීවිතයක නාකම් කියන ඒ පහත් හැසිරීම් වලින් තමන් නිදෙනවා. ඒවත් පරිත්‍යාගයක්. දැන් මේ දානෙ කියනක මේ පින්නතුන් හිතන්නේ මේ පරිත්‍යාගය මේ Tamanthai වස්තුව. ඒකත් ඒක ආරම්භයක් තමයි. දානය කියලා ඒ බෞද්ධින් බොහෝ දෙනා දානය කියන ඒ හැඟීම හැම දිනාටම හුරු පුරුදු හැම ආගමක නැත්ත වශයෙන් කියන නම් අතහැරීම පිළිබඳ හැඟීම තිබෙනවා. ඉතින් දානය පටන් ගන්න අර බාහිර වස්තු වලින්. Tamange ඒ බාහිර වස්තු වලින්. ඒකම එකපට පැහැදිලි හිතන්න පුළුවන් සීලය කියලා කියන්නේ එක්තරා පරිත්‍යාගයක්. Tamange කය වචනය පිළිබඳ හසුරුවා ගැනීමදී යම් කිසි පරිත්‍යාගයක් කරන්ට සිද්ධ වෙනවා. හිත කියන්නේ ඒ කය වචනය දරුකිටට හසුරුවලා යම් කිසි ආස්වාදයක් එහෙම නැත්නම් ලාභයක් ලැබීමටයි. ඒ වෙනුවට අර දැන් මේ පින්නතුන් හදර ගන්නවා ඒ ආජීවය ගැන හිතනකොට සමන්ජ ජීවිතාව ගැන හිතනකොට ඒ ජීවිතාව පිළිබඳ ප්‍රශ්න ගැන හිතනකොට බොහොම ලේසි ක්‍රම තිබෙනවා. ඒතරයි මහා කෝටිපතියක් වෙන්න පුළුවන්. මේ සුත්තිදී හොර මරකම් වලින් එහෙම නැත්නම් තවත් මේ සුත්තර දැන් මේ කාලේ බොහොම බහුලව තිබෙන සතුන් මැරීම නියතල සතුන් නැති කරලා මසට ඇති කර ගැනීම ඊළඟට මත්යන් වෙලඳාම වසිරිසු වෙලඳාම ආයුධ වෙලඳාම ඔය විදිහේ දේවල් වලින් බොහොම ඉක්මනින් පොහොසත් වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට කල්පනා කරලා බලනවා නම් ඉතින් තමන්ගේ හිත කෙසේ වෙතත් අන්න අර විදිහට කය රොප ගැනීම සඳහා මේ ශරීර කූඩුව මේක తాවකාලික කූඩුවක් අතීතයේ පින නිසා ලැබුණු ශරීර කූඩුවක් අපට සිදෙනවා. මේක අපට අතහැරලා යන්න වෙනවා. ඉතින් ඊළඟ කූඩුව නැවෙන්නේ අපේ හිතනේ. අපේ හිතනේ ඊළඟ කූඩුව නැවෙන්නේ. ඉතින් මේ විදිහට මේ කූඩුව අතහැරලා යනකොට හිත ප්‍රේත tattweකට පත් වෙනවා නම් ප්‍රේත කූඩුවක් ලැබෙනවා. යක්ෂ tattweකට පත් වෙනවා නම් යක්ෂ කූඩුවක් ලැබෙනවා. කලාතුරකින් කෙනෙක් දේවත්වයට පත් වෙන තරම් දේව කූඩුවක් ලබා ගන්න තරම් පින්වන්ත වෙනවා. නමුත් බොහෝ දෙනා අර කියාපු tattweට අයවෙන්නේ. මේ කූඩුව රැක ගැනීම සඳහා මුළු ජීවිතේම පව්කම් වලට යොමු කිරීමෙන් කෙනෙක් උත්සාහවත් වෙනවා නම් ඒ තැනත්තා තමයි ඒ තැනත්තා බෞද්ධයෙක් නෙවෙයි. අපේ සීමාර නිසිතිතු බලවේගවලට යටපත් වෙනවා. යටපත් වෙනවා. ඒවා අනුව පෙන්වුම් කළගෙන తాවකාලික නැත්නම් කෙටි කාලීන සම්බුද්ධිය දිනුවා. ඉතින් ඒවා නොයෙකුත් මුහුණු වලින් මේ සමාජයේ අදගෙන යනවා පේනවා. අන්නේට අපි කියාර පරිහානි ප්‍රපාතියක් කරා යනවා කියලා 99 වක් දෙයෙන් උත්සාහවත් වෙන්න ඕන කියලා. ඒකට මේ පින්නතුන් මේ විදිහට කල්පනා කරන්න ඕන තම තමන්ගේදී නිදා ජීවිත. අර අත්හැම්මා පණිවිඩ කියන මංගල කාරණය. මේ මංගල ගැන කියනකොට මේ පින්නතුන් එදින ආජීවිතය අර දරුවන් ගැන කියාපු මංගල කියන වචනය අනුව හිතන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ මේ මංගල කියලා කිව්වේ ඊට වඩා මහ ගැඹුරු තේරුමකින්. මේ ලෝකයේ තියෙන බන්ධන ඒවට පමණක් නෙවෙයි මංගල කියලා කියන්නේ. තමන්ගේ මේ සාංශාරික தত্ত্বය දිනු කර ගැනීමට සංසාරයේ සත්‍ය ජීවා දමන ඉක්මනින්ම උතුම් මංගලය වන පරම මංගලය වන මේ පින්නතුන් සමහර විට අහලා තියෙනවා ඒ පරම මංගල ආදී වගෙන වෙනියෙ දන්න ඒ තරමේ මේ සාන්ත සුවය මේම කියලා කියන මේ මුළු මහත් සංසාරයෙන් නිදීමෙන් ලබන ඒ සුවය ඒක තමයි අර අපි කලින් සඳහන් කළේ බුදුරහතුන් වහන්සේලා අරහත් ඵල සමාපත්තියේදී ඒ පුදුම විදියෙ නිවීමේ ශක්තියක් තමන්ගේ ශක්තියට තමන්ගේ හිත නතු කරලා ඒ තුලින් ඒ භූමියට ඒ වාතාවරණයට ඒ අවතට හැමතැනටම ඒ ශක්තිය ඒ සතවර්ත ගන්න බුද්ධාන්තරයක් පවාපවතින ආකාරයට විහිදුවනවා. එතකොට දැන් මේ තුනකින් දන්නවා හොඳ සිල්ලකින් හොඳ ගුණවත් සිතින් පැතුම් අපි පාවිච්චි කරනවා නම් අපි යදනවා නම් ඒ තුනේ මේ අපේ වතාපිතාවට පුදුම විදියෙ ශක්තියක් සාන්ත බවක් සංසිමස් එක තියෙන බව මෛත්‍රී කරුණා ආදී සිතුවිලි පවත් කරනකොට කෙනෙකුට ඒවා ඒ ඥාන tattweලට දිනු කරනකොට පුදුම විදියෙ සමන්ත සංසිීමක් ලබන්න පුළුවන් වගේම අනිත් අයගේ නසංසිත සංසිත කිරීමට පවා ශක්තියක් තිබෙන මෛත්‍රී කරුණා ආදී ගුණ. ඒකට බුදු පියාණන් වහන්සේ දක්වලා දාලා ඒ හැම ධර්මයක් තුළම ගුණයක් තුළම තිබෙනවා. විශාල පිරිසකට ශාන්තියක් සැලසෙන දෙයක්. දානය ගැන හිතලා බලමු. ඒක දැන් මේ දානය දැන් පිළිගන්නන්නේ සමහර විට එක්කන. මේ දෙනෙක් සාදු සාදු කියලා අනුමෝදන් වෙලා සිට පාදවා ගන්නවද? ඒ සුළු මොහොත තුළ ඒ අයගේ සිතේ විශාල විවරයක් ඇති වෙනවා. ආනේ කියන අවස්ථාවේ ඇති වුණු ඒ අනුමෝදන් ඇති වුණු විවරය තුලට සීලයත් එකතු කරගත්තොත් අන්න වඩා ශක්තිමත් වෙනවා. ඒ අවස්ථාව අධිෂ්ඨාන කරගත්තොත් මේ වගේම ලොකු සනකමක් සතුටක් මත ඇති කරගන්න පුළුවන් මෞනීය කරන වැරදි කියා වැරදි සිතිවිලි පාලනය කරගත්තොත් කියලා අන්න සීලයෙන් ඒ ශක්තිය තවත් තහවුරු කරගන්නවා. ඊටත් එහාට ගෙන යාම තමයි භාවනාව කියලා කියන්නේ. භාවනාව කියලා කියන්නේ දෙලින්ම හිත පිළිබඳ මුහුණට මුහුණලා වගේ ප්‍රසන්නම් දෙන යනවා. මේ සිතේ තිබෙන මේ විචරණ ස්වභාවය ඉදිනදා ජීවිතයේ අපේ සිත විචිත්ත වෙලා තිබෙන මේ පංචේන්ද්‍රියන් තේන අරමුණු වලින් මේ දරතු වලින් ගලාගෙන එන දේවල් මේවා නිසා අපේ සිත් බොහෝ විට මේ අතීතයේ කරන ලද අසංසාරික පහත් පැවතුම් මනුව අපේ සිත් දූෂණය වෙනවා පිළිති වෙනවා. අන්න අර පරිසරයේ දූෂණය ගැන කිව්වාද මෙතන මානසික පරිසරයේ දූෂණය වෙනවා. ඉතින් මේ සිත මුදා ගැනීම සඳහා ඒ කියන්නේ යම් කිසි භාවනා කර්මස්ථානයක් බුද්ධානුස්සතිය ගැනීම බුදුගුණ සාගරය සිහිපත් කරලා ඒක වචනයක් හෝ අරගෙන අරහං භගවා ආදී එක වචනයක් තුල සිත පවත්වන ඒ සිල් මොහොත තුල ඒ සිතේ ලොකු උද්දානයක් ලොකු ප්‍රසන්න බවක් ශ්‍රද්ධාවෙන් ප්‍රසන්න බවක් කියන්නේ ශ්‍රද්ධාව උදක ප්‍රසාදක මාණික්යක් කියලා කියනවා. බොර වතුරකට දාපු මණිකක් තියෙන extra මණිකක් තිබෙන උදක ප්‍රසාදක මාණික්යක් කියලා. ඒක ඒ මණික දැම්මහම ඒ වතුර බොර යටපත් කළා හොඳ ප්‍රසන්න බවක් වෙනවා. අන්න ඒ වගේ හිත ප්‍රසන්න වෙනවා බුද්ධානි සිටියේ. මෛත්‍රී සිතත් ඒ වගේ මෛත්‍රී හිතේ දේශ ඉවත් වෙලා ඉසමත්ම පුදුම විදියෙ ශාන්ත ස්වභාවයක් පිටට තියෙන ලෝකයාට ශාන්තිය විසින ලෝකයාගේ සුවපත් වීමට ඇති කැමැත්ත පිළිබඳ සමන් ඒවා ඒක පිළිගෙන ලෝකයාට සුවපත් වේවා කියලා ප්‍රතිම පතන අවස්ථාවේදී ඉස්සෙල්ලකු පුදුම විදියේ ශක්තියක් ලෝකයට ඒක තියෙනවා. ඊළඟට ඒ වගේම තමයි අනිත් ඒවා අසුභ භාවනා ආදී දේවල් කරන්නේ මොකද්ද මේ අර පංචකාම සම්පත්තියට දීර්ඝ කාලයක් ඒ කාම ආදී කෙලෙස් වලට නැති වෙලා අපායවල දුක් විඳපු සත්‍යයට ඒවායින් සිට මුදාගන්ට යම් කිසි ශක්තියක් ලබා දෙනවා ඒ අසුභ භාවනාව. ඊළඟට මරණ සතිය කියලා කියන්නේ මම අපි වෙන සිටි ජීවිත කාලයේ සිටිවා මතක් කර ගැනීමයි. ලෝකයේ තිබෙන ඉතාමත්ම විශ්වජනක දෙයක් ඇටියට බටහිර අය පවා කියන්නේ මේ අපි මැරෙන හැම දිනෙකම තමන් මැරෙන බව අමතක කිරීමයි. අනේ කොතකින් මලගිරල්ලියට ගියත් අපි නම් ජීවත් වෙනවා කියන හැඟීම හිතේ අපි තිබෙනවා. ඒ තරමක් මේ මරණය කියන එක මරණ සතිය වඩන්නේ නැත්නම් කොයිතරම් අපට මරණ සිදු වුණත් ඒක හිතට සිඳා බහින්නේ නැහැ. ඒ තරමට ලෝකයා තුළ භව තෘෂ්ණාව තිබෙනවා. පැවැත්ම පිළිබඳ ආශාව තිබෙනවා. මුලාව, අවිද්‍යාව, තෘෂ්ණාව තිබෙනවා. හරියටම මේ නිත්‍යව සදාකාලික තමන් මේ හදාගත්තු පැලේ මේ සියලු දේ වස්තුවක් සමග ජීවත් වෙනවා කියන හැඟීම වගේ හැම දෙනා තුළම තිබෙනවා. ඒ අපහර්ම දාන යන වෙනවා. මම යන අපහර්ම දාන යන වෙනවා කියලා ඒ විදිහම මොහොතකට සමහරුගේ විශේෂයෙන්ම ධනවතුන්ගේ සිත් තුළ තෙන්නේ නැහැ. මරණය කියන වස්තුව පවා බොහෝ දෙනාට අමහිරි. අන්න එතකොට මේ විදුතයන්න් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ යථාර්ථය. යථාර්ථය කියන වචනේ මේ කාලේ සමාජයේ තිබෙනවා. යථාර්ථය කියලා කියන්නේ ඇත්ත ඇති හැටි. ඇත්ත ඇති හැටි. එතකොට ඇත්ත ඇති හැටි තමයි අර සුදා හත අවුරුදු රෝත කුමාරයා කල්ලි තබාම දැක්කේ. මේ තමන්ගේ මනමාලිය තව අවුරුදු 120ක් ගියාම අන්න අර මිස්තනියගේ ස්වභාවයට එනවා. මේක දූරදර්ශීව ලබාගත් මේ ප්‍රඥා දූරදර්ශී බවක්. අන්න ඒ වගේ අපේ දිනදා ජීවිතය අපි කල්පනා කරනවා නම් මේ සිටි කාලීන වැඩපිළිවෙලට ඇතහැරලා මෙතෙක් මේ නොකල වැඩගත්න වැඩේ මොකද්ද මේ සංසාරයෙන් නිදීන සංසාර විමුක්තිය ඒකට අදාළ ඒක තමයි භාවනා මාර්ගය කියලා කියන්නේ. ඒකට කල් දම දමා ඉන්නේ නැතිව මේකට මේ අංග සම්පූර්ණ සත්‍යයක් පරිසරයක් කවදාවත් ලැබෙන්නේ නැහැ. මොන මොන හරි අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. නිවාඩු නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වුණාට නිවාඩු දාලා හරි. නිවාඩුව කියනක මේ රජෙන් දෙන එකක් නෙවෙයි. එන ආයතන වලින් දෙන එකක් නෙවෙයි. තමන් ලබා ගන්න දෙයක්. තමන්ගේ උත්සාහය ඕනෑකම ෘත්‍ය ඡන්දය ඊවානුව මේ යම් වේ ගුණ ධර්ම වලට යෙදීමට බණ භාවනා කිරීමට නිවාඩුව ලබා ගන්න පුළුවන් බව ඒවා කරන මේ පින්තුන් ඇතන් කෙනෙක් දන්නවා. කොයිතරම් වැඩ මැදේ වුණත් තමන්ගේ සිත් සුළු වේලාවකට දවසේ සුළු වේලාවක් දැසන නැගිටලා එමගිත හැටියේ විනාඩි 5ක් 10ක් එහෙම නැත්නම් 15ක් හරි ඒ පින්වන් වැඩලා යම් කිසි භාවනා කර්මස්ථානයක් සිත තැන්පත් කරගෙන දිනදා වැඩේට යන පුරුදු වෙනවා. ඊළඟට යන්ට ගිහිල්ලා ආවට පස්සේ වැණින්දට යන්න කලින් ඒකත් රහසිගතවම හරි සුළු වේලාවක් අර විදිහට සිත තැන්පත් කරගෙන එදිනදා අයවැය කියලා කියන්නේ පින්පව් පිළිබඳ කුසල ලක්ෂල් පිළිබඳ අයවැය ලේඛනයක් යන හිත යොදලා තමන්ගේ අර අත්ත සම්මාපණිති කියලා කියන ඒ මංගල කාරණය මති කරගන්න උත්සාහ කරගත්තොත් තමන්ගේ හිත තනවා ගැනීමට ඒ යම් කිසි උත්සාහයක් යෙදුවේ දිනෙන් දින එක දවසක් දෙකක් තුනක් සතියක් මාසයක් යනකොට ඒ පුද්ගලයාගේ සිත තුළ යම් කිසි දිනුවක් භාවනාමය දිනුවක් ඇති වෙනවා. ඊළඟට ඒ තැනත්තාට ඒ දිනදා ජීවිතය අර තමන්ට ලැබෙන සුළු නිමාඩුව හරිගෙන දේවල් වලට යොදන්නේ නැතුව අන්න පුණ්‍යස්ථානයකට ඒ සුද්ධ භූමියකට ගිහිල්ලා යම් කිසි ඒ භාවනා කමතහන් දෙන්න පුළුවන් කෙනෙක් ඇතුළට ගිහිල්ලා ඒ තැනත්තාගෙන් මේ උපදෙස් ලබා ගන්න ක්‍රමානුකූලව පළමුවෙන් තමන්ගේ නිවසේ කුළු පුළුවන් හැටියට ඒ නෙතුත් බාධක මැද්දේ හරි ඒවා උපකාර කරගන්න සංසාරේ හැටි මෙහෙමයි කියන අවබෝධය මතක් කරගන්නත් අප්‍රමාද වීමටත් ඒවා උපකාර ගන්න ප්‍රයත්න කරන්න පටන් ගන්න ප්‍රායෝගික ඒ තමන්ගේ එදිනදා ජීවිතය හැඩගස්වාගෙන අන්න එහෙම කරගෙන යනකොට යම් කිසි අවස්ථාවක් වෙන්න පුළුවන් තමන්ට අතහරින්න බැරියයි කියලා හිතපු දේවල් අතහරින්න පුළුවන්. අතහරින්න කොහෙත්ම බෑ කියලා කලින් කියාපු දේවල් තමන්ට පේනවා දන්නේම නැති ගැළවිල යනවා. ඒවා ගලවන්න ඕනේ නෑ. මේ මහා බන්ධන හැටියට පේනවා. දැන් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ පිළිනවා මේ දූපුතුන් පිළිබඳව ධනිය පිළිබඳව මේවා පිළිබඳව ඇති ඇල්ම. ඒ ධනිය පිළිබඳව කිසිවක් ඊටත් වඩා සමන්ගේ නාහිතවතුන් පිළිබඳව ඇල්ම ඉතාමත්ම ප්‍රබලයි. ඒව කඩා ගන්නක ලේසි නෑ යකඩ ධන්වල වගේ. නමුත් ඒවා පවා ක්‍රමක්‍රමයෙන් ඒවා ගිලිහිල යනවා. මොකද හිත රැක ගැනීම ගැන තමන් උනන්දු වෙන නිසා අන්න ඒ විදිහට ප්‍රමාණිකුලව කිරීමෙන් තමයි මේ අපි තේරෙන්නේ. බුදුපියාණන් වහන්සේගේ ශ්‍රාවක චරිත උපාසක උපාසිකාවන් දායක දායිකාවන් බණ භාවනා කරලා ඒ ලෝකෝත්තර තත්ත්ව ලබා ගත් හැටි ගැන හිතනකොට ඒ ධර්ම කථාන්තර තුළින් අපට පුළුවන් මේවා මේ ජීවිතේට තම තමන්ගේ ජීවිතේට මේවා අතිත්‍ය කරගෙන මේවා ආදර්ශ කරගෙන අපිත් මේ විදිහට හදගන්න ඕන කියලා. මොකද අර කලින් කිව්වා වගේ මේ ශාසන පහන නිවීම ළඟයි. මේ පහනක් කියන එක නිවීම නෑ නිකම්ම. පහන නිවීම කලින් යම් කිසි ප්‍රභාකර ආලෝකයක් වීදුවන ස්වභාවයක් තිබෙන ධර්මතාවක් තිබෙනවා. ඒක නිසා මේ පහන නිවෙනවා කියලා ඒ කනගාටියෙන්නේ නැතිව මේ නිවෙන්න කලින් යම් කිසි ආලෝකයක් පිළිගන්න පුළුවන් කියන හැඟීම හිතට දමාගෙන මේ ලැබූ 1999 වර්ෂයේදී මේ පින්නකින් මේ සත වර්ෂයක් අවසාන වෙන වර්ෂයේදී 99 වෙනි අධ්‍යයනය උත්සාහ කරගෙති තිබෙනවා. අන්න ඒ අදිස්ථානය අද වෙන මේ වටිනා අවධිරිත කෝය තවසේ තමන්ගේ සිත් පිළිසන්පත් කරගෙන දැන් මෙතෙක් මේ වේලා මේ පින්නතුන් ආජීවස්මක සීල කියන වටිනා සීලයක් සමාදන් වෙලා මේ ධර්මදේශනකට සමන් දුන්නා. මේ ධර්මදේශනකට සමන් දෙනවා කියලා කියන එක තමන්ගේ හිතේ දීමක්. උතුම් විතරන්නේ ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියලා කියන තමන්ගේ චිත්තසංතාන තිබෙන සම්පූර්ණ ශක්ති බලවේග කරා ප්‍රමාණික දිනු කර ගැනීමට අවස්ථාවක් තුනුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙන මේ අවස්ථාවේ තව නොයෙකුත් දිනදා කටයුතු තිබුණත් ඒවා අතහැරලා විනෝද වීමට තව නොයෙකුත් විනෝද මාර්ග තිබුණත් ඒවා අතහැරලා මේ සයක් පමණ වේලා තුනුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් මේ ධර්මස්කරණය කළා. ඒ ශ්‍රද්ධාව ළඟට ඒක ඒ බඳු ඒක ඉරියව්වකින් දීමට යම්කිසි වීරියක් අවශ්‍යයි. ඊළඟට ඒ පිළින් ඊළඟට සතිය සිහිය යොදාගෙන මේ ධර්මස්කරණය කළා. ඒ පිළින් සුළු වේලාවක හරි යම්කිසි සමාධියක් අත්දකින්න පුළුවන් කෙනෙකුට. ඊළඟට ඒ විදිය සමාධිමත් හිතකට තමයි ධර්මයේ යථා ස්වභාවය යථා තත්ත්වය ගැඹුරු දේවල් ගැටෙන්නේ. ඒ ගැටෙන්නේ තමයි ප්‍රඥාව කියලා කියන්නේ. අන්න ඒ විදිහට මේ සුළු පැයක් සුළු ප්‍රාණයේ තින්නකින් තේ ධර්මස්කරණ ආනිසංස වශයෙන් යම්කිසි විශේෂ ශක්තියෙන් තමගේ සිත් සංතානෙ තන්පත් වුණා කියලා සතුටු වෙනවා, අනුමෝදන් වෙන්න ඕනේ. ඒ වගේම මෙතෙක් මේ ධර්ම ශ්‍රවණය පවා කුසලයක් හැටියට දක්වනවා. කෙසේ හෝ වේවා ධර්ම දේශනාමය වශයෙන් ධර්ම ශ්‍රවණය වශයෙන් අපි මේ දෙපක්ෂයේ විසින අදිගෙන රැස් කරගෙන ලද මේ පුණ්‍ය සම්භාරය අපි විශේෂයෙන්ම සාසන ආරක්ෂක දෙවි දේවතාවුන් දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලය ඇතුළු යම් තාක් මේ ශාසනය යන හිතේදලා ඒගෙන උනන්දු වෙන දිව්‍ය බ්‍රහ්ම රාජයන් වහන්සේලා ඉන්නවනම් ඔය හැමදෙනාම මේ කුසලය අනුමෝදන් වෙත අනුමෝදන් වී ඉදිරියටත් ඒ අපටත් මේ ශාසනයටත් මේ ගමන යාමට ශක්තිය වලවල දීමෙන් සමන් දෙන අතර සමන්ගේ ප්‍රාර්ථනීය බෝධිගුණ තුමා මා මහණියන් සාක්ෂාත් කරගන්න උත්සාහ දෙල ප්‍රාර්ථනා කරන් දෙනවා. මේ තුන්ගේ නැතිජ මේ පරිලෝකීය ඥාතීන් ඇතුළු අවිසිය පටන් අක නිසා දක්වා යම් තාක් සත්‍ය කොටසක් සත්‍යයින් කින් කැමති වෙනුවන් කැමති සිටි දෙය හැම දිනක්මත් මේ අපගේ ධර්ම දේශනාවේ ධර්ම ස්තවන මේ කුසල අනුමෝදන් වෙත අනුමෝදන් වී මේ අති භයානක සංසාරින් අත් මිදී තුම මා මහණියන් ඉස්සන සෙත්වාගෙන ප්‍රාර්ථනා ප්‍රතිගලින් දැන් මේ විදිහට මේ ධාතා කියලා පින් දෙන්න උත්සාවතා ආයුරාරෝග්‍ය සම්පත්ති සද්ද සම්පත්ති නේනිකි අතෝ නිබ්බාන සම්පත්ති නාතේ සම්ද්ධති.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන්, දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.